SBS live streams and podcasts are supported by advertising.
Why do people want to be at work? To feel heard, appreciated, part of something, and to know there's a career path for everyone. Inclusive workplaces are linked to increased innovation, productivity, and employee satisfaction. Make your organisation a place where people want to be. For inclusion and diversity training, visit inclusion-program.com.au.
ඔබරැඳී සිටින්නේ SBS සිංහල සේවය සමකෙන්. වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසෙන්න sbs.com.au/sinhala වෙබ් අඩවියට.
මේ ජූලි මාසයට එදී තිබෙන ජාතික අක්ෂි සෞඛ්‍ය සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ මාසයට සමගාමීව SBS සිංහල සේවය වශයෙන් අපි අද අපගේ ජීවිතයට ඉතාම වටිනා අක්ෂි සඳහා බලපෑමක් සිදු කළ හැකි අක්ෂි රෝග සහ විවිධ ආසාදන සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට හිතුවා. මේ සඳහාද දවසේදී අපත් සමග සම්බන්ධ වෙනවා බටහිර ඕස්ට්‍රේලියා ප්‍රාන්තයෙන් විශේෂඥ අක්ෂි ශල්‍ය වෛද්‍ය සහ පශ්චාත් උපාධි පුහුණු උපදේශක ලසිත ජයසිංහ වෛද්‍යතුමන්. අයිබෝන් කියලා ඔබ පිළිගන්නා වෛද්‍යතුමනි SBS සිංහල සේවයට.
අයිබෝන් නිකුණා.
හොඳයි වෛද්‍යතුමනි, මේ තමන්ගේ අක්ෂි සෞඛ්‍ය යහපත්ව පවත්වා ගැනීම සඳහා පුද්ගලයන් අක්ෂි පරීක්ෂාව සිදු කිරීම කොයිතරම් දුරකට වැදගත් වෙනවද කියන කාරණාවත් එක්කම එහෙමනම් අපි අපේ සාකච්ඡාව ආරම්භ කරමු.
අක්ෂි රෝග ප්‍රධාන වශයෙන් අපිට කොටස් දෙකකට බෙදන්න පුළුවන්. එකක් රෝගියාට තේරෙන වර්ගයේ අක්ෂි රෝග. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ ඇහැ පේන මඩු වෙනවා, ඇහැ රිදෙනවා, ඇහැ කසනවා, ඒ වගේ දේවල්. ඒ වගේ දෙයකට ඒ රෝග ලක්ෂණේ මතුවුනාම උපදේශක් ගැනීම ඕනෑම රෝගියෙකුට කරන්න පුළුවන්. ඒ අමතරව තවත් රෝග කොටාශයක් තියෙනවා. ඒ වගේ මූලික අවස්ථාවේදී රෝග ලක්ෂණ රෝගියාට දැනෙන්නේ නැහැ. උදාහරණයක් සමහරට ග්ලෝකෝමාව සහ ඩයබටික් කියන්නේ දියවැඩියාව සමග සම්බන්ධයෙන් එන අක්ෂි රෝග. ඒවෙන් බේරී සිටීම සහ ඒවයි අවධානාවම කිරීමේ එකම ක්‍රමය නිතිපතා අක්ෂි පරීක්ෂාවක් ලබා ගැනීම. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ පෙනුම හොඳ වුණා. ඒ ක්‍රමයට තමයි ඒවෙන් මග අරින්න පුළුවන්. නිතිපතා අක්ෂි පරීක්ෂාවෙදීම ඉතා වැදගත්.
හොඳයි වෛද්‍යතුමනි, මේ ඇස් කණ්ණාඩි සහ ඇස් කාච භාවිත කරන පිරිස කොපමණ කාලයකට පසු නැවත නැවතත් අක්ෂි පරීක්ෂාව සිදු කළ ගත යුතුද කියලත් අපි කැමති ඔබතුමන්ගෙන් දැනගන්න.
සාමාන්‍යයෙන් අපි අක්ෂි රෝගයක් නැතුව අක්ෂි කාච සහ කණ්ණාඩි පමණක් දාපු අයට අවුරුදු දෙකකට තුනකට වතාවක් අක්ෂි පරීක්ෂාවක් කර ගැනීම ප්‍රමාණවත්. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ පෙනුමේ වෙනසක් නැත්නම් වෙන මුකුත් ප්‍රශ්නයක් කලින් පරීක්ෂණයේදී හමුවුනේ නැත්නම් අවුරුදු දෙකකට තුනක සැරයක් බැලීම ප්‍රමාණවත්. නමුත් ඒ අක්ෂි කාච සහ කණ්ණාඩි වල අමතරව යම් යම් වෙනත් ගැටලු සහ පවුලේ සමාජයන්ගේ වෙනත් ගැටලු තියෙනවා නම් ඊට අදාළව ඒ සිදුසු විදිහේ ක්‍රමවේදයක් ඒ රෝගියාගේ අක්ෂි පරීක්ෂකයා විසින් රෝගියෙකුට සාමාන්‍යයෙන් ලබා දෙනවා. ඔස්ට්‍රේලියාව තුළ අවුරුදු 65ක අඩු කෙනෙකුට මෙඩිකෑයකින් අවුරුදු 3කට වාරයක් ඔප්ටොමෙට්‍රික්ස් කෙනෙක් සමග අක්ෂි පරීක්ෂණයක් සඳහා මෙඩිකෑ රිබේට් එකක් ලබා දෙනවා. 65ට වැඩි කෙනෙකුට වෙන රෝගයක් නැත්නම් වසරකට වාරයක් ලබා දෙනවා. වෙන රෝග තියෙන අයට ඊට වඩා වැඩිපුර ලබා ගන්න පුළුවන්.
හොඳයි වෛද්‍යතුමනි, ඒ වගේම මේ බොහෝ දෙනෙක් පුරුදු වී සිටින පරිගණකයේ වගේම ජංගම දුරකථනය භාවිත කිරීමේදී ඒ මගින් අක්ෂි වලට බලපාන අහිතකර බලපෑම මොනවද කියලත් අපි කතා බහ කරමු.
ඔයක සම්බන්ධයෙන් පොටස් දෙකක් හෝ තුනක් යටදී අපිට සාකච්ඡා කරන්න පුළුවන්. එකක් සමයි ඉලෙක්ට්‍රොනික ස්ක්‍රීන් වලින් කියන්නේ පරිගණක සහ ජම්බක දුරකථනයෙන් ඇහේ ස්ට්‍රක්චර් එකට, කියන්නේ view එකට හා function එකට, නැත්නම් කාර්යයට මොන විදිය බලපෑමක් කරනවද. ඊට අමතරව blue light සහ ස්ක්‍රීන් වලින් අපේ ඇස් හරහා මනසට මොන විදිය කාර්යයක් සිදු කරනවද. ඊට අමතරව කුඩා දරුවන්ට මේක මොන විදියට බලපානවද. පළවෙනි ප්‍රශ්නේ ගත්තම ඇහේ ස්ට්‍රක්චර් එකට, කියන්නේ view එකට හා කාර්යයට මේ මොහොතේ පවතින විද්‍යාත්මක දැනුම අනුව වෙනසක් බලපෑමක් කරන්නේ නැහැ. නමුත් මේක ගැන අපේ ඔස්ට්‍රේලියානු හා නවසීලන්ත අක්ෂි විශේෂඥවරුන්ගේ සංගමයෙන් පොසිෂන් ස්ටේට්මන්ට් එකක් තියෙනවා. අංක දෙක තමයි මේකට අපේ මනසට මේ ඇස් සරහා ඇතුළෙන ආලෝකය මොන විදිහට බලපානවා කියන එක. මේක ටිකක් සංකීර්ණ මාතෘකාවක්. ඒකෙත් ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා. එකක් තමයි මේ ආලෝකය සකාඩියම් රිදම් කියලා අපි කියනවා. දවසේ දෛනික අපේ ඇඟ ඇතුලේ තියෙන ඔරලෝසුව, කියන්නේ අපේ වෘද්දක් තියෙන උදේට නැගිටලා දවල්ට වැඩට ගිහලා රැයට කාලා ඇවිල්ලා රැයට නිදා ගන්න, කියන්නේ සකාඩියම් රිදම් කියන්නේ අපේ ජීවීය ඔරලෝසුවට ලොකු බලපෑමක් කරන්න පුළුවන්. කියන්නේ රෑට නිින්ද යෑමේ අඩුකම් ඇති වෙන්න පුළුවන්, රෑ මැද හැරෙන්න පුළුවන්, ඒ වගේ උදේ නැගිටින්න අමාරු වෙන්න පුළුවන්, උදේ නැගිටිට පස්සේ ගොඩක් වෙහෙස කර වෙන්න පුළුවන්, අන්න ඒ වගේ දේවල් වෙනවා. නමුත් ඒක ඇහැ තුලින් නෙවෙයි වෙන්නේ, ඒක ඒ ආලෝකය තුලින් ඇති වෙන දේවල් වලින් ඇඟේ හෝමෝන ස්රාවයට කරන බලපෑම් මත තමයි ඒ වෙනස්කම් ඇති වෙන්නේ. ඊළඟ එක තමයි කොම්පියුටර් විෂන් සින්ඩ්‍රෝම් කියලා, ඒකට සිංහල වචනයක් මම හිතන්නේ නැහැ තාම හදලා තියෙනවා කියලා කෙනෙක්. මේ තිර නිසා ඇස් වලට ඇති වෙන වෙහෙසකර භාවය ඇහැට හානියක් කරන්නේ නැහැ. නමුත් ඒ ගොඩක් කට්ටියට හෙට්ටු ගතියක්, ඇස් වල දැවිල්ලක්, ඇස් වල වේදනාවක් වගේ දෙයක් ඇති වෙන්න පුළුවන් එක දිගට පෑය ගාණක් නිතිපතා දිගට දිගට මේවා පාවිච්චි කිරීමෙන්. ඒකට තින්ත එකම ප්‍රතිකාරය තමයි ඉතින් මේ වැඩ කරන වෙලාවට ගොඩක් වෙලාවට විනාඩි 10 15ක විවේකයක් ඒ අතරපතර ලබා ගැනීම. අර මං කලින් කිව්වාගේ හැබැයි දීර්ඝ කාලීනව ඇහැට හානියක් කරන බවට විද්‍යාත්මක සාධක තවම හොයාගෙන නැහැ. අංක 3 තමයි කුඩා දරුවන්ට මේක මොන ආකාරයටද බලපාන්නේ කියලා. කුඩා දරුවන්ට මේක බලපාන්න පුළුවන් ක්‍රම දෙකක් ගැන අවබෝධයක් දැනට තියෙනවා අපි අතර. විශේෂයෙන් මොබයිල් ෆෝන් එක කියන්නේ ජංගම දුරකථන ළඟ පාවිච්චිය ගොඩක් කරාම ඒ දරුවන් ජංගම දුරකථන හින්දා නෙවෙයි, නමුත් ළඟ ගොඩක් වැඩ කරනවා නම් ඒගොල්ලන්ට ලේට් චයිල්ඩ් හුඩ් කියන අවුරුදු 8 9 වෙනකොට සහ ඒගොල්ල තුරුණු වියට පමිනෙනකොට ඒගොල්ලන්ට අවිදුරු දෘෂ්ටිකත්වය නැත්නම් මයෝපියා කියන එක ඇති වෙන්න තියෙන අවදානම වැඩි. ලෝකේ පුරාම දැන් ඒක එපිඩෙමික් එකක් බවට පත් වෙලා තියෙනවා. මොකද ගොඩක් පොඩි අය ඔත් කියවන්නේ නැහැ, නමුත් ඒ වෙනුවට ෆෝන් පාවිච්චි කරනවා. ඊළඟ තමයි ගොඩක්ම පුංචි දරුවන්ට කියන අවුරුදු 1 2 වගේ කාලය තුල ගොඩක් ජංගම දුරකථනවල කාටුන් වගේ බැලුවොත් ඒගොල්ලන්ගේ මානසික වර්ධනයේ යම් යම් අඩුපාඩු විය හැකි බවට ළමා අක්ෂි වෛද්‍යවරුන්ගේ සහ ළමා විශේෂඥ වෛද්‍යවරුන්ගේ අදහසක් තියෙනවා. හැබැයි ඒකත් තාම විද්‍යාත්මක පරීක්ෂණයකින් ඔප්පු කළ නැහැ. මේව හරියට ඔප්පු කරන්න අමාරු විද්‍යාත්මක ප්‍රශ්න. ඒ නිසා ගොඩක් වෙලාවට මේවා ඔපිනියන් නැත්නම් අදහස් විදියට තමයි බලපාන්නේ.
හොඳයි වෛද්‍යතුමනි, දැන් බොහෝ දෙනෙක් අක්ෂිවල අධි අක්ෂි පීඩන තත්වයෙන් පෙළෙනවා. එවැනි තත්වයකදී මූලික ලක්ෂණ වගේම භයානක තත්වයක් බව පවසන ඇසේ ග්ලූකෝමා තත්වය වලක්වා ගැනීම සඳහා කුමන ක්‍රියාමාර්ග ගත යුතුද කියලත් අපි කැමති ඔබතුමන්ගෙන් දැනගන්න.
ඔව්, ඇහේ ග්ලූකෝමාව එහෙම නැත්නම් ඇහේ පීඩන නිසා සිදුවන ඇහේ ස්නායුවේ විනාශ වීම ඩිටීරියරේෂන් එක නැත්නම් ඇහැ ස්නායුවේ සිදුවන හානිය තමයි අපි ග්ලූකෝමා කියලා හඳුන්වන්නේ. ගොඩක් කෙනෙක්ගේ වැරදි අවබෝධයක් තියෙනවා මේක රුධිර පීඩනයට සම්බන්ධයි. නමුත් මේක රුධිර පීඩනයෙන් ස්වායත්තයි. ඒ දෙකට සම්බන්ධයක් නැහැ. ඇහැ පීඩනය කියන එක වෙනම කාරණා මත රඳා පවතින දෙයක්. මේකේ තියෙන ප්‍රධානම ප්‍රශ්නේ තමයි මූලික අවධියේදී රෝගියාට මේක අඳුරගන්න බෑ. කිසිම විදිහින් බෑ. සාමාන්‍යයෙන් අවුරුදු 40ට පැනනට පස්සේ තමයි ග්ලෝකෝමා අවදානම ගොඩක් වැඩි වෙන්නේ. ඒකෙන්ද අවුරුදු 40ට පස්සට පස්සේ ඒගොල්ලොන්ට වසර දෙකකට තුනකට වතාවක්වත් අක්ෂි පරීක්ෂණය කරගත්තොත් යම් කෙනෙකුට හැදීගෙන එනවා නම් ඒක මුල් අවදීම අඳුරගෙන ඒක පාලනය කිරීමේ හැකියාව තියෙනවා. ඔස්ට්‍රේලියාව තුළ මම කලින් කිව්වා වගේ අවුරුදු 3කට පාරයක් ඔප්ටොමෙට්‍රිස් කෙනෙක් හම් වෙන මෙඩිකෙයාර් රීබේට් එකක් තියෙනවා. මෙඩිකෙයාර් වලින් ලැබෙන සහනයක් තියෙනවා. මෙඩිකෙයාර්කින් ඒ මුදල ගෙවනවා. ඒගොල්ලෝ හොයලා බලලා යම් මට්ටමකට ග්ලූකෝමා පිළිබඳ සැකයක් තියෙනවා නම් ඒව විශේෂඥ අක්ෂි වෛද්‍යවරයෙකුට සහ සායනයකට යොමු කරන්න පුළුවන්. යොමු වෙනවා. ලංකාවේ නම් ගොඩක් වෙලාවට ඒගොල්ලෝ කෙලින්ම ගිහිල්ලා විශේෂඥ වෛද්‍යවරයෙකුට හරි අක්ෂි සායනයකට හරි පෙන්නනවා. නමුත් මෙහි ප්‍රාථමික වෛද්‍ය සේවය අක්ෂි වෛද්‍ය සේවය කරන්නේ ගොඩක් වෙලාවට ඔප්ටිෂියන්ලා සහ ඔප්ටොමෙට්‍රිස්ට්ලා මගින්. ඒගොල්ලෝ ගොඩක් හොඳට පුහුණු කරලා තියෙනවා ලංකාවේ වගේ නෙමෙයි. මෙහි පුහුණු ගොඩක් ගොඩා ඇඩ්වාන්ස් උස්සස් මට්ටමකට සහ හොඳ තත්ත්වයක සිද්ධ කරනවා. ඒගොල්ලෝ ඒක ස්ක්‍රීන් කරන්නේ එහෙම නැත්නම් ඒක තියෙනවද කියලා බලීමේ හොඳට පුහුණු වෙලා තියෙන ඒගොල්ලෝ බලලා ගැටලුවක් තියෙන නම් ඒවනවා. සමහරවිට අවුරුදු කීපයක් යනවා මේ තීරණයක් ගන්න උනත්. මුලදීම තීරණයක් ගන්න අමාරුයි. කාලය සමගයක වෙනස් වෙනවද නැද්ද කියලා බලලා තමයි ඇහි ස්නායුවේ ස්වභාවය වෙනස් වෙනවද නැද්ද කියලා බලලා තමයි තීරණය ගන්න. මතක තියා ගන්න ඕන අපි සවුත් ඒෂියන්ස්ලා, අපි ශ්‍රී ලංකන්ස්ලා ඒගොල්ලන්ට ඇංගල් ක්ලෝෂර් ග්ලෝකෝමා කියලා එක ග්ලෝකෝමා ස්වභාවයක් තියෙනවා. ඒක ලෝකේ රට අනිත් රට වල හැදෙන්න අවදානම ටිකක් වැඩි. ඒක නිසා සාමාන්‍ය අවුරුදු 40ට වැඩි හැම කෙනෙක්ම වගේ වසරකට දෙකකට සැරයක් ඇස් පරීක්ෂා කිරීම තමයි මම වඩා සුදුසු කියලා මම යෝජනා කරන්නේ.
හොඳයි වෛද්‍යතුමනි, අක්ෂි සම්බන්ධයෙන් අපිට අසන්නට ලැබෙන තවත් කාරණාවක් තමයි ඇසේ සුද ඇතිවීම. අපි ඒ සම්බන්ධිනුත් කතා බහ කරමු.
ඇසේ සුද කියලා කියන්නේ ඇහි ඇතුලේ තියෙන කාචයේ ස්වභාවය වෙනස් වෙලා ඒකේ පාරදෘශ්‍යභාවය අඩුවීම. උදාහරණයකට දැන් ගත්තොත් අපේ පළදින ඇස් කණ්ණාඩි යුගලයක කාචය අවර්ණ වීම වගේ දෙයක් තමයි සිද්ධ වෙන්නේ. ඒකට තියෙන එකම ප්‍රතිකාරය දැනට අක්ෂි කාච දැමීමේ සර්ජරි එක නැත්නම් කැටරැක් සර්ජරි කියලා අපි කියන, ඒ කියන්නේ සුද ඉවත් කළා ඒ වෙනුවට කෘතිම කාචයක් දැමීම. ඔස්ට්‍රේලියාව තුළ වාහන එළවීම සඳහා අවශ්‍ය පෙනුම් මට්ටම ඉතා ඉහළයි ලංකාවට වඩා. ඒක නිසා අපි හැමෝම වෙලාවට රෝගීන්ට කියන්නේ සුද එනවනම් ඒ සුදුසු අවස්ථාවේ ඔපරේෂන් එක කරගන්න. සුද ඔපරේෂන් කිරීම ඉතාම සාර්ථක ඔපරේෂන් එක. ඒක සංකූලතා ඇතිවීම ඉතාම අඩුයි. ශ්‍රේලියාවේ තුළ ඉතා ඉහළ මට්ටමෙන් එක කරෙනවා. ඒක නිසා ඒකත් වස් අර අවුරුදු 40-45 පැන්නාට පස්සේ නිතිපතා ඔප්ටෝමෙට්‍රිස් කෙනෙක්ට ගියොත් ඒකළු සුදුසු වෙලාවට අක්ෂි සායනයකට යොමු කරන්න පුළුවන්. මේ ඔස්ට්‍රේලියාව තුළ ප්‍රධාන ක්‍රමවේද දෙකකට ශල්‍යකර්මය ක්‍රියාත්මක කරනවා. ඒ කියන්නේ පුද්ගලික අංශය සහ රජයේ අංශය. රජයේ අංශය තුළ වේට් ලිස්ට්, ඒ කියන්නේ පොරොත්තු ලේඛනය ගොඩක් ලොකුයි ලංකාවට වඩා. ඒක නිසා අන්තිම මොහොත වෙන්න කලින්ම රජයේ අංශයෙන් කරනවා නම් ඒ සායන වලට යොමු වෙන්න කියලා තමයි මට යෝජනා කරන්න පුළුවන්. පුද්ගලික අංශය තුළ නම් ප්‍රයිවට් හෙල්ත් ඉන්ෂුරන්ස් එකක් තියෙනවා. ඒ වියදමෙන් ඉතාම විශාල ප්‍රමාණයක් ඒක කව කරනවා. ඒක නිසා ඒගොල්ලෝ ඒ වගේ ගොඩක් වෙලාවට ලොකු පොලිමක ඉන්න වෙන්නේ නැහැ.
හොඳයි වැදිතුමනි, දැන් මේ තවත් කාලීන ගැටලුවක් තමයි අක්ෂි මගින් කොරෝනා වෛරසය ශරීරයට ඇතුළු විය හැකිද කියන කාරණාව. අපි කැමති ඔබතුමන්ගේ මේකේ ඇත්ත නැත්ත මොකක්ද කියලා දැනගන්න.
කොරෝනා කියන්නේ ගොඩක් අලුතෙන් ආපු රෝගයක්. ඒකේදී අපේ දැනුමත් ගොඩක් අලුත් සහ ඒක දිනපතා අලුත් වෙනවා. දැනට තියෙන දැනුම අනුව අක්ෂි තරල හරහා වෛරසය පැතිරෙනවද නැද්ද කියලා තාම හරියට ඔප්පු කරලා නැහැ. එහෙම වෙන්න තියෙන අවදානම අඩුයි කියලා හිතන්නේ. මොකද මේ මිනිසුන්ට ඒ වෙනකොට කැස් වගේ දේවල් හැදිලා ඒගොල්ලෝ අක්ෂි සායනයකට එන්න තියෙන අවදානම ගොඩක් අඩුයි. හැබැයි කොරෝනා වෛරසය නිසා නිකන් කන්ජන්ක්ටිවයිටිස් සහ විවිධාකාරයේ දීර්ඝකාලීන අක්ෂි රෝග ඇති වෙන්න පුළුවන් බවට දැන් වෛද්‍යවරු අඳුරාගෙන තියෙනවා. කියන්නේ ඒක ඇහැ කාචයට, ඇහැ මතු පිටට, ඇහැ දෘෂ්ටි විතානයට, ඇහැ ස්නායුවට, ඊට පස්සේ මොළයේ ඇස සම්බන්ධ කොටසට, ඒ ඕන එක කොටසකට දීර්ඝකාලීන වශයෙන් ඇති වෙන්න පුළුවන් හානි සිද්ධ වෙන්න පුළුවන් බවට දැන් ගොඩක් දත්ත මතු වෙමින් පවතිනවා. මේක ඉතින් අර දිනපතා අලුත් වෙන දැනුම් කොටසක්. ඒක නිසා ඉතින් තව මාස කීපකින් අවුරුද්දකින් අපේ මේ ගැන දැනුම ඊට වඩා වෙනස් වෙන්න පුළුවන්. මේ වෙලාවේ අක්ෂිතරල හරහා කොරෝනා වෛරසය හැදෙනවා කියන්න පුළුවන් ප්‍රබල සාක්ෂි නැහැ.
හොඳයි වෛද්‍යතුමනි, අක්ෂි රෝග සඳහා ඔස්ට්‍රේලියාව තුල ඇති මෙඩිකියා සහන සහ සෙසු සහන මොනවද කියලත් අපි කැමති අවසාන වශයෙන් ඔබතුමාගෙන් දැනගන්න.
ඔස්ට්‍රේලියාව තුල ලැබෙන සේවා වලින් බහුතරයක් පුද්ගලික අංශ හරහා තමයි ලැබෙන්නේ. ලෝකයේ ඉතාම ඉහළ අක්ෂි සේවයක් තියෙන රටක් තමයි ඔස්ට්‍රේලියාව. අනිත් එකේ ගොඩක් දේවල් මෙඩිකෙයා හරහා සහ ප්‍රයිවට් ඉන්ෂුරන්ස් පුද්ගලික ආරක්ෂණ ක්‍රම හරහා ඒ වියදම් ගොඩක් ආවරණය කරනවා. අත්‍යවශ්‍ය රෝග සියල්ලම වාගේ මෙඩිකෙයා හරහා කවර් කරනවා. අවුරුදු 65කට අඩු කෙනෙකුට අවුරුදු 3කට සැරයක්, අවුරුදු 65කට අඩු කෙනෙකුට අවුරුදු 1 සැරයක් ඔප්ටොමෙට්‍රිස් කෙනෙක් හරහා අක්ෂි පරීක්ෂා කර ගැනීමට මෙඩිකෙයාකින් කවර් එක දෙනවා. ඔක්කොම රූටීන් සර්ජරි, කියන්නේ හදිසි නොවන ඔපරේෂන් සියල්ලම වාගේ ප්‍රයිවට් ඉන්ෂුරන්ස් වලින් සහ රජයේ රෝහල වලින් සිද්ධ වෙනවා. හදිසි ප්‍රතිකාර සහ හදිසි ශල්‍යකර්ම සියල්ලම රජයේ රෝහල් වලින් ඉතා හොඳින් ඉහළ මට්ටමින් කරනවා. අවශ්‍ය බෙහෙත් වලින් ගොඩක් දේවලුත් PBS, කියන්නේ patient benefit scheme එකෙන් ගොඩක් ඒවා ඒ මුල අඩු කරලා තමයි රෝගියාට ලබා දෙන්නේ. ඉතා ඉහළ මට්ටමේ අක්ෂි සේවයක් සහ අක්ෂි ප්‍රතිකාර සහ බෙහෙත් ලැබෙන ලෝකයේ අනිත් රටවල් හැම එකකින් වගේම උදාහරණ විදියට ගන්න රටක් තමයි ඔස්ට්‍රේලියාව.
හොඳයි, මේ ජූලි මාසයේදී තිබෙන ජාතික අක්ෂි සෞඛ්‍ය සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ මාසයට සමගාමීව අක්ෂි සඳහා බලපෑම් සිදු කළ හැකි රෝග සහ විවිධ ආසාදන සම්බන්ධයෙන් තමයි අපි SBS සිංහල සේවයෙන් කතා බහ කරමින් සිටියේ. මේ සඳහා SBS සිංහල සේවයත් සමග අද දවසේදී සම්බන්ධුනේ පරහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයෙන් විශේෂඥ අක්ෂි ශල්‍ය වෛද්‍ය සහ පශ්චාත් උපාධි පුහුණු උපදේශක ලසිත ජයසිංහ වෛද්‍යතුමන්. එමනම් වෛද්‍යතුමනි, ඔබට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා අද දවසේදී මේ ආකාරයෙන් SBS සිංහල සේවයත් සමග සම්බන්ධ වුණාට. සුබ දවසක් ප්‍රාර්ථනා කරන ඔබට.
ස්තුතියි පින. සුබ දවසක්.
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යකින් අපට සවන් දෙය හැකේ.
SBS is Australia's most trusted multilingual broadcaster. Our listeners are loyal, highly engaged, and have supported countless local businesses. We offer advertising packages for businesses of all sizes. Our experienced sales team will guide you through the process of owning a great campaign. Bring your own ad or have our production team make you something in one of our 68 languages. Start the conversation with your new audience today. Email sales@sbs.com.au.